ධ්‍රුවේ පුතේ ඔබ මේ එකතු වෙලා ඉන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යාව පුනරීක්ෂණ වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහනත් එක්ක. ඉතින් විද්‍යා විෂය ධාරා හදාරන අපේ දූ පුතුන් විවිධ මත දරනවා. විද්‍යා විෂයන් අමාරුයි, අපිට ගුරුවරු නැහැ, හොඳ ගුරුවරු නැහැ කිය. ඉතින් ධ්‍රුවේ පුතේ අපි අද හොඳ සම්පත් දායකත්වයක් ඔබට ලබා දෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය හිරන් අමරසේකර මහතාත්, එම විශ්වවිද්‍යාලයේම එම අංශයෙන්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච් ජී නන්දදාස මහතාත් අද දවසේ උසස් පෙළ ජීව විද්‍යාව පුනරීක්ෂණ වැඩසටහන ඔබ වෙත ගෙන එනවා. ඉතින් උසස් පෙළ ජීව විද්‍යාව විෂය සම්බන්ධව කිසියම් විෂය කරුණු සම්බන්ධව කිසියම් ගැටලු සහගත තැන් ඔබට තියෙනවා නම් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් සජීවීව අපත් එක්ක දුරකථනයේ 2-68-94-28 එක දුරකථන අංකයක්, අනිත් දුරකථන අංකය 2-68-94-30. දුරකථන අංක දෙක නැවතත් සඳහන් කරන්නම්, 2-68-94-28 හා 2-68-94-30 යන දුරකථන අංක දෙක. ඉතින් පස්වරු 4:30 දක්වා පුරා පැයක් අප සුසස් පෙළ ජීව විද්‍යා පුනරීක්ෂණ වැඩසටහන් මාලාවත් අරගෙන අපි ඔබත් එක්ක එකතු වෙනවා. දැන් මම ගෞරවයෙන් ආරාධනා කරනවා අප සුසස් පෙළ ජීව විද්‍යා පුනරීක්ෂණ වැඩසටහන් මාලාව අද දවසේ ආරම්භ කරන්නට.
ස්තුතියි චාන්දනී. අද අපි මේ පවත්වන්නේ මේ වැඩසටහන් මාලාවේ ජීව විද්‍යා 2007 උසස් පෙළ පුනරීක්ෂණ වැඩසටහන් මාලාවේ පස්වෙනි වැඩසටහන. අද මෙම වැඩසටහනින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාකාරී ශාකයේ දෙවෙනි කොටස. වෙනද වගේම අපි මෙම වැඩසටහනේ කොටස් හතරකට බෙදලා තමයි මෙම වැඩසටහන ඉදිරිපත් කරන්නේ. මුලින්ම අපි මෙම ඒකකයට විභාගයට දතු යුතු විෂය කොටස්, ඊළඟට ප්‍රශ්න ඇසුරින් සිද්ධාන්ත කොටස් සාකච්ඡා කිරීම, ඉන්පසු රචනා ප්‍රශ්නයකට අපි ගිය සතියේ ඔබට දුන්න රචනා ප්‍රශ්නයට පිළිතුරු සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙනවා. ඊට පසුව විභාග සහ ඉගෙනීමේ ශිල්ප ක්‍රම ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම බලමු විභාගයට දතු යුතු විෂය කොටස්. දැන් අද අපි ගිය සැරේ ඔබට මතක ඇති ක්‍රියාකාරී ශාකයේ පළවෙනි කොටස කරා එයට තිබුණේ අපි විෂය නිදේශයේ 3 වෙනි ඒකකයේ ක්‍රියාකාරී ශාකයට 3-1-3-5 දක්වා කොටස්. ඒකේදී අපි සාකච්ඡා කරා ශාක සහ ජලය, ශාක පෝෂණය, ශ්වසනය, වර්ධනය සහ විකසනයේ උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර. දැන් අද ඒ විෂය නිදේශයේ 3 වෙනි ඒකකයේ 3-6-8 තියෙන ශාකවල ප්‍රජනනය කියන කොටස තමයි සාකච්ඡා කරන්නේ. ගුරුවත්පතර අනුව මෙහිදී අපට සාකච්ඡා කිරීමට තිබෙනවා අලිංගික සහ ලිංගික ප්‍රජනනය, දිරිවල ලිංගික ප්‍රජනනය ඔබට ඉගෙන ගන්න තියෙනවා. යටතේ මියුකෝ, ඇස්පජිලස් සහ ඇගරිකස් ජීවන චක්‍ර සඳහන් වෙනවා. ඉන්පසුව තියෙනවා බ්‍රයෝෆීටා සහ සනාල ශාකවල ලිංගික ප්‍රජනනය, පරම්පරා ප්‍රත්‍යාවර්තනය. මේ යටතේ ජීවන චක්‍ර වශයෙන් තියෙනවා පොගනාටුම්, නෙප්‍රලෙෆිස්, සෙලජිනෙලා සහ සීකස් ජීවන චක්‍ර. ඊළඟට ආවෘත බීජක ජීවන චක්‍රයට අදාළව සපුෂ්ප ශාකවල පරාගණය සහ ද්විත්ව සංසේචනය, ඊළඟට පරපරාගණයේ වැදගත්කම, ඒ වගේම පුෂ්පේ බීජේ සහ ඵලයේ පරිණාමය කියන කොටස තියෙනවා. ඊළඟට පරම්පරා ප්‍රත්‍යවර්තනය සහ භෞමික ශාකවල පරිණාමයේදීහි වැදගත්කම, අවසාන වශයෙන් තියෙනවා පුෂ්ප මංජිරීවල සහ පුෂ්පල රූප විද්‍යාත්මක විවිධත්වය. ඒ වගේම ඔබ අමතක කරන්න එපා ශුද්‍රජීව විද්‍යාව යටතේ තියෙනවා මීට අමතරව මේ ශාකවලටම අදාළ වගේ ශුද්‍රජීවීන්ගේ රූප විද්‍යාව. ඒ කියන්නේ වෛරස, සයනොබැක්ටීරියා, දිලීර වගේ ශුද්‍රජීවි නායත්වන රාජධානිවල තිබෙන රූප විද්‍යාත්මක ලක්ෂණ ශුද්‍රජීව විද්‍යාව හදාරන්න තියෙනවා. අපි අද මේ ශාක විවිධත්වය කියන කොටස තමයි මේම වැඩසටහන යටතේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අද අප සමග මෙදිරියට ඇවිල් ඉන්නවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච් ජී නන්දදාස මහතාත්. අපි ඒ මහතාට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පෙර ඇතන ගිය සතියේ අපිට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් වුණා. මේක ප්‍රශ්නයක් මුලින් මෙදිරියට අපිච්ච ප්‍රශ්නයක් විසඳුනේ. ප්‍රශ්නේ මම ඉස්මන්ට උත්තර දීලා ඉන්නම්. කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ සචින් වික්‍රමාරච්චි අහ ප්‍රශ්නයක් අහලා තියෙනවා. සෛලවල ඇති ප්‍රෝටීන වැනි අණු වලින් ජල විභවයට බලපෑමක් ඇති කිරීමට පුළුවන්ද කියලා. ඇතරම එතෙන්දී මම හිතන්නේ මහචාර්ය නන්දස් මහතා මේ දෙන කියන තියෙන අපිට ඒ කියන්නේ අපි ඉස් ගෙසති කිව්වා ජල විභවයේ සයි W සමානයි සයි S දන සයි P කියලා. නමුත් මීට අමතරව මේකේ තියෙනවා තව පූරක විභවයේ සයි M කියලා කොටසක්. ඇතරම ඒකේ දැන් ප්‍රෝටීන වගේ ජලකාමී අණු වලට ජලාණු අධිශෝෂණය වුනහම සයිලයක ජල විභවය අඩු වෙනවා. ඒ ජල විභවය අඩු වීමට කියනවා පූරක විභවයේ සයි M කියලා. නමුත් දැන් අපි නිර්දේශයේ සලකන්නේ සයි W සමානයි සයි S දන සයි P. ඒ කියන්නේ ද්‍රාව්‍ය විභවයේ සංරචකය සහ P නිභය සංරචය. එතන මහචාර්ය නන්දාසගේ මහතාගේ සතිය කිව්වා මෙම බල දෙක අමතරව තවත් බල තියෙනවා. නමුත්
වෙනත් සාධක තියෙනවා. නමුත් ඒවා මේ උසස් පෙළ සඳහා ගණන් ගන්නේ නැහැ.
ඔව්. එතකොට ඒක තමයි අපිට දෙන්න තියෙන පිළිතුර. අපි අද සාකච්ඡාව ආරම්භ කරමු මේ ශාක විවිධත්වයේ කොටස යටතේ මහචාර්ය නන්දාස සඳහන් යහමු. දැන් නිර්දේශී තිබෙනවා ජීවන චක්‍ර. දැන් මියුකෝ, ඇස්පිජිලස්, ඇග්‍රිකස්, පුගනාටුම්, නිප්‍රලිපි, සෙලජිනලා, සීකස්, ඒ වගේම සපුෂ ශාක, මේවායි ජීවන චක්‍ර. අපි බොහෝ වෙලාවට අහන ප්‍රශ්නය තමයි කොයිතරම් ගැඹුරට හදාරන්න ඕනේද? ඒ කියන්නේ මේ වර්ධක ව්‍යුහයේ ඇඳීම අවශ්‍යද? ඒ වගේම මේ වගේ රූප සරහන් විස්තර කිරීම අවශ්‍යද? අපි මේ ජීවන චක්‍ර අට කොයිතරම් ගැඹුරට හදාරිය යුතුද? අපි සරල වශයෙන් සීකස් වල ජීවන චක්‍ර ඇසුරින් අපි පොඩ්ඩක් පැහැදිලි කරමු විශ්වවිද්‍යාලයේ සීමාව මොන වගේද තියෙන කියලා. ඒ කියන්නේ අපි දන්නවා ඉස්සර උද්භිද විද්‍යා නිර්දේශයක් නෙමෙයි දැන් අපි හදාරන්නේ ජීව විද්‍යා නිර්දේශයක්.
මේ අපි දැන් නම් කරා දර්ශී ජීවීන් 7ක් 8ක් ජීවන චක්‍ර අධ්‍යයනය කිරීම සඳහා. එයින් පළවෙනි තුන මියුකෝ, ඇස්පජලස්, ඇග්‍රිකස් කියන එක. ඒවා අධ්‍යයනය කරන්නේ ඇත්ත වශයෙන්ම ශුද්ධ ජීව විද්‍යාව කාණ්ඩය යටතේ. එතනදී අපි බලාපොරොත්තු වෙනවා මියුකෝ, ඇස්පජලස්, ඇග්‍රිකස් වල ජීවන චක්‍රයට අමතරව ඒවාගේ වර්ධක ව්‍යුහයන් පිළිබඳ සම්පූර්ණ විස්තරයක්.
දීන සූත්‍රිකාවල ව්‍යුහය
ප්‍රජනනය කරන්නේ කොහොමද, ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරයක් එතනදී අධ්‍යයනය කරනවා. ඊට පස්ව අපි පොගුණාටුම්, නෙෆ්‍රොලොපිස්, සෙලජිනෙල්ලා, සීකස් කියන ශාක හතර ජීවන චක්‍රයේ ඉගැන්වීම සඳහා දර්ශීය ජීවීන් විදියට නම් කරලා තියෙනවා. එතනදී නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඒවායේ ප්‍රජනනය පිළිබඳ ව්‍යුහ විස්තර පමණයි. ප්‍රජනක ව්‍යුහයන්ගේ ව්‍යුහ විස්තර. නමුත් වර්ධක ශාකයේ පත්‍ර, කඳ, මුල් ආදීෙහි සම්පූර්ණ ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ ශාකවල ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම මේ ශාක දැක්කොත් අඳුනගන්න පුළුවන් තරමේ රූප විද්‍යාත්මක ලක්ෂණ සුළු වශයෙන් දැනගන්න ඕන. පොගනාටුම් ශාකයක් නෙෆ්‍රොලොපිස් ශාකයකින් වෙනස් කරලා අඳුනගන්න පුළුවන් වෙන්න ඕන.
ප්‍රකට බාහිර ලක්ෂණ.
බාහිර ලක්ෂණ. නමුත් ප්‍රජනක ව්‍යුහයන් පිළිබඳ නම් සම්පූර්ණ විස්තර දැනගන්න ඕන. රූප සටහන් අවශ්‍ය වුණොත් අඳින්නත් පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ සම්පූර්ණ විස්තරයක් අවශ්‍ය නෙවෙයි. නමුත් ජීවන චක්‍ර පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක් තමයි කරන්න ඕන. ජීවන චක්‍ර කොහොමද ඒකකට වඩා අනිත් එක වෙනස් වෙන්නේ කියලා.
يعني කියන්නේ පොගනාටුම් කියන බ්‍රයෝෆීටා සිට සනාල ශක්කා සහ බීජ ශාක දක්වා යාමේදී නේද?
නැවතත් ආවෘත බීජක ශාක සලකනකොට සම්පූර්ණ ව්‍යුහය ගැන අධ්‍යයනයක් කරන්න වෙනවා. ජීවන චක්‍රය සම්බන්ධයෙන් නෙවෙයි. නමුත් ඔබ දන්නවා මේ ආවෘත බීජ ශාකවල මුල, කඳ, පත්‍ර ආදී පිළිබඳ සම්පූර්ණ ව්‍යුහ විද්‍යාත්මක අධ්‍යයනයක් නිර්දේශ කරලා තියෙනවා. ඒකට අමතරව තමයි පුෂ්ප, පුෂ්ප මංජරි ප්‍රජනනය පිළිබඳ විස්තර අවශ්‍ය වෙන්නේ. පුෂ්පය ගැන සම්පූර්ණ විස්තරයක් වශයෙන් නිර්දේශයේ සඳහන් කරලා නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යාවන් සාමාන්‍ය පෙළ පන්තිවලදී ඒක ගැන අවබෝධයක් තියෙන නිසා විශේෂයෙන් මෙතන සඳහන් කරලා නැහැ. නමුත් ආවෘත බීජ ශාකවල ප්‍රජනනය හා ජීවන චක්‍රය පිළිබඳ අවබෝධයක් තියෙනවා කියලා අපි පිළිගන්න වෙනවා.
ඔව්. ඒතකොට ඇත්තට මේ මට්ටමින් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද දිලීරවල වර්ධක විභවයත් අනිත් ඒවායි අර පරිණාමිකව දිනුනා කියන කතාව පිළිමු කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. අපි මේක උදාහරණයක් වශයෙන් සීකස් වල දැන් අපි ඇත්තටම ගුරුවත්පොතේ දකිනවා මේ ඡේදයක් විතර වගේ තමයි එක එක ජීවන චක්‍රයට තියෙන්නේ. සීකස් තමයි පොඩ්ඩක් ගැඹුරට වගේ තියෙන්නේ. සීකස් වල ජීවන චක්‍රය අපි දල වශයෙන් මේ මිෂෙනි දේශ සීමාව ඉදිරිපත් කරන මූලික කරුණු ටික.
ඔව්, සීකස් අර කලින් කියපු විදිහටම සීකස් ශාකයේ මූහ විද්‍යාත්මක විස්තරයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අවශ්‍යයි කියලා. නමුත් සීකස් ශාකයක් දැක්කහම ඒක අඳුනගන්න පුළුවන්කම තියෙන්න ඕන. නිදර්ශක ළමයි දැකලා තියෙන්න ඕන විද්‍යාගාරවලදී දැකලා තියෙන්න ඕන එතකොට අඳුනගන්න පුළුවන්කම තියෙන්න ඕන සීකස්සාකේ ජීවන චක්‍රයට අවශ්‍ය විස්තර තමයි මේ අපි අත් වශයෙන්ම විභාග සම්බන්ධයෙන් වැඩගත් කියලා සලකන්නේ දැන් ඒවා කීපයක් මතක් කරොත් අපි ශිෂ්‍යයන් දැනගන්න ඕන සීකස් ශාක්‍ය පළවෙනියෙන්ම දීගෘහ ශාක්‍යයක්
එන වෙනම පූමාගේ සහ ජානගේ බීජාණු ශාක්‍යතියක්
බීජාණ නිපදවන ශාක්‍ය වෙනම තියෙනවා ජායා බීජාණු නිපදවන ශාක්‍ය වෙනම තියෙනවා ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ විදියට වෙන්ව හඳුනා ගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ පුං ශාක්‍යේ පුං කේතුවක් තියෙනවා කේතුව කියන්න පුළුවන් පුං කේතුවක් කියන්න පුළුවන් ඒක ශාක්‍ය අග්‍රේ හට ගන්නවා සර්පිලා කාලව සර්පිලාකාරව පිළියෙල වෙච්ච බීජානුපත්‍ර පුං කේතුවේ තියෙනවා ඒවා ශුද්‍ර බීජානුපත්‍ර කියලා හඳුන්වනවා ඒ යටිපැත්තේ කියන්නේ පෘෂ්ඨීය පැත්තේ තමයි බීජාණු දාණේ ඇති වෙන්නේ බීජාණු දාණී කාණ්ඩ වශයෙන් නැත්නම් සෝරස වශයෙන් තමයි තිබෙන්නේ එතකොට මේ බීජාණු දාණේ තුල තමයි ඌණන විභාජනය සිදු වෙලා ශුද්‍ර බීජාණු ඇති වෙන්නේ ඒ ශුද්‍ර බීජාණු වලට අපි කියනවා පරාග කියලා එතකොට ශුද්‍ර බීජාණු දානියෙන් ශුද්‍ර බීජාණු නිදාස් වෙන්නේ වලය කියලා තියෙන කොටසක් පිපිරීම මගින් ඒ පරාග නැත්තම් ශුද්‍ර බීජාණු සුළඟ මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ. ඒ වගේම දැනගන්න ඕනේ බීජාණු නිදාස් වීමටත් පෙර බීජාණුව තුලම විකසණය ආරම්භ වෙලා ශුද්‍ර බී ජන්මාන ශාකයක් ඇති වෙනවා කියලා. ඒක සහයනවා ශුද්‍ර බීජාණු ශාකයේ සම්බන්ධයෙන්. මහා බීජාණු ශාකයේ ගැන සැලකුවොත් මහා බීජාණු ශාකයේ
ජායංගි ශාකයේ
ජායංගි ශාකයේ ඒකේ සංකේතයක් ඇති වෙන්නේ නැහැ නමුත් මහා බීජාණු පත්‍ර ඇති වෙනවා වලයාකාරව කඳ මුහුණේ ඒ මහා බීජාණු පත්‍රවල තමයි ඩිම්බ ඇති වෙන්නේ ඩිම්බ කියලා කියන්නේ අත් වශයෙන්ම මහා බීජාණු දානි මහා බීජාණු දානි ඩිම්බාවරණ වලින් වැටුණාම අපි කියනවා ඒක ඩිම්බයක් කියලා සලජිනලා වගේ ශාකවල ඩිම්බ නැහැ නමුත් මෙතනදී මහා බීජාණු දානිය වට වෙලා තියෙන නිසා ඩිම්බාවරණ වලින් අපි ඒකට ඩිම්බේ කියලා හඳුන්වනවා.
ඒ කියන්නේ එතන බීජ ශාකවල ඉඳලා ආපු ලක්ෂණයක් තමයි ඩිම්බේ කියන ලක්ෂණය. මේ මහා බීජාණු දානිය ඒ කාලේ පිටතට විවෘත වෙලා වගේ තිබුණා. දැන් ඒක ඩිම්බාවරණේ වට වෙලා ඩිම්බයක් බවට පත් වෙලා තියෙන වැඩි ආරක්ෂාවක්.
ඔව්. ඩිම්බේ පස්ව බීජයක් බවට පත් වෙන නිසා ඒවට කියනවා බීජ ශාක කියලා. ඩිම්බාවරණයෙන් ඇතුලේ බැලුවොත් ඒකේ කුක්ෂිය කියන පටකයක් තියෙනවා කුක්ෂිය තමයි අත් වශයෙන්ම මහා බීජාණු දානිය. ඒක වටේ තියෙන ඩිම්බාවරණය. එතකොට ඒ කුක්ෂිය හුඟක් විශාල ව්‍යුහයක් ඒකේ කුක්ෂි තුඩ කියලා එකක් තියෙනවා කෙළවරේ
අනුද්වාරය තුලින් පිටතට යනවා.
ඒක ඩිම්බාවරණයේ එක සිදුරක් තියෙනවා ඒක අනුද්වාරය. අනුද්වාරය ළඟ තමයි කුක්ෂි තුඩ තියෙන්නේ. මහා බීජන් ශාක්‍යයේ ඌණන විභාජනයේ සිදු වෙන්නේ මේ කුක්ෂිය කියන පටකේ කුක්ෂියේ එක සෛලයක් ඌණන විභාජනයෙන් බෙදලා ඊට පස්සේ සෛල හතරක් ඇති වුණාට එකක් තමයි
මහා බීජන් හතරේ එකයි මහා බීජන්.
ඔව් එකක් තමයි මහා බීජනෝ විදිහට වර්ධනය වෙන්නේ. ඒතර ඒක වර්ධනය වෙලා මහා බීජන් ශාක්‍යයක් ඇති වෙනවා කුක්ෂිය ඇතුළත කුක්ෂිය සම්පූර්ණයෙන්ම වගේ ආවරණ විදියට වෙන විදියට ඒක වර්ධනය වෙනවා. එතන ඒකේ උඩ ඇති වෙන අණ්ඩාණු දානි කීපයක්. ඒ වගේම මේ අණ්ඩාණු දානි වලට ඉහළින් කුක්ෂි පටකයයි මේ මහා බීජ මහා ජන්මාංශකයේ අතරේ ඉඩක් තියෙනවා. ඒකට කියනවා අපි අණ්ඩාණු දානි කුටීරය කියලා. ඊට පස්සේ මෙතන කුටීර දෙකක් තියෙනවා. කුක්ෂිය ඇතුලේ කුක්ෂිය තුඩේ තියෙනවා පරාග කුටීරයක් ඊට යටින් තියෙනවා අණ්ඩානුදානි කුටීරය කියලා.
එහෙනම් අතරම අනුද්වාරයට පහලින් තියෙනවා අර පරාග කුටීරේ. ඒ වගේම අණ්ඩානුදානි වලට ඉහළින් තියෙනවා
අණ්ඩානුදානි කුටීරය කියලා. එතකොට පරාග එහෙම නැත්නම් ශුද්‍ර බීජාණු සුළඟින් ඇවිල්ලා මේ ඩිම්බේ අනුද්වාරයේ අසල තැම්පත් වෙනවා. අනුද්වාරයෙන් අත් වශයෙන්ම නානු වගේ දෙයක් පිටතට ඒ අවස්ථාවේදී පිට එනවා. ඒකට ඒක නිසා පරාග වලට ඒකට ඇලෙන්න ලේසි. ඊට පස්සේ පරාග ඇතුළට ඇවිල්ලා ඒක වර්ධනය පටන් ගන්නවා
පරාග කුටීර මත වැටිලා.
ඔව් දැන් මෙතන මේකට අපි කියනවා පරාගණය කියලා. අර පහත් ශාක වල අපි පරාගණය කියන දැක් හඳුනන්නේ නැහැ. මොකද ශුද්‍ර බීජානුදානි කෙලින්ම ඩිම්බයට එන නිසා ඒවට කියනවා අපි පරාග කියලා. එතකොට ශුද්‍ර බීජානු ඒ විදිහට එනකොට මේ අවිකසනය ආරම්භ වෙලායි තියෙන්නේ. නැවතත් ওই පරාග කුටිරට ආවට පස්සේ තමයි පටන් ගන්නෙ ශුද්‍ර බීජානුවේ තව දුරටත් වර්ධනය. ඒක වර්ධනය වෙලා ශුද්‍ර බී ජන්මානුශාකයක් ඇති වෙනවා.
නැත්නම් පුඤ්ජන්මානුශාකයක්.
ඔව් පුඤ්ජන්මානුශාකයක්. ඒකම පරාග නලයක් ඇති වෙනවා. පරාග නලයත් වශයෙන් කුක්ෂිපටකෙන් පෝෂණය ලබාගෙන වර්ධනය වෙන ශුක්‍රාණු වලට සපයනවා. එක බීජාණුවකින් එක ජන්මානුශාකයෙන් නිපදෙන ශුක්‍රාණු දෙකයි. ඒවා සර්පිලාකාරව පිළිලෙළු පක්ෂම තියෙනවා එක ශුක්‍රාණුවක. ඊට පස්සේ ඒක සංසේචනයෙන් පස්සේ සම්පූර්ණ බීජය ඩිම්බයක් බවට පත් වෙනවා. මේ ඩිම්බේ තුල එතකොට කලලයක් ඇති වෙනවා. මොකද කලලේ වර්ධනය ආරම්භ ඇතුළතම සිදු වෙනවා ඩිම්බේ නිදාස් වෙන්න ඉස්සෙල්ලා.
සංසේචනයට පස්සේ
ඔව් ඊට පස්සේ කලලේ බීජ මූලය බීජ අංකුරය බීජ පත්‍ර ආදිය
කලලේ ප්‍රධාන කොටස්ලා
සම්පූර්ණ බීජයක් බවට පත් වෙනවා. මේ ටික තමයි අත්වසම දැනගන්න ඕන සයිකස් ශාකයේ ජීවන චක්‍රය සම්බන්ධයෙන්.
ඔය ඇතරම ඒ කියන්නේ ප්‍රධාන කරුණු තමයි දැනගන්න ඕනේ. එතකොට දැන් මෙතන අපි ඩිම්බයක් ගත්තොත් ඒ ඩිම්බයක රූප සරහණක් ඇඳීම දැනගන්න
අවශ්‍ය වුණොත් අඳින්න පුළුවන්කම
තියෙනවා. ඒ කියන්නේ
ඩිම්බයක හරස්කඩ රූප සරහණ.
ඒකේ මොකද ඒකෙන් තමයි අපිට කියන්න පුළුවන් කල්ලකෝෂයේ මේ බහුසෛලිය ඒකේ අණ්ඩානුදානි තියෙනවා කියන එකනේ.
ඔව්. එතකොට ඒකෙන් තමයි දක්වන්න පුළුවන් පරාග කුටිරය අණ්ඩානුදානි කුටිරය කුක්ෂය ජන්මානුශාක්‍ය ඩිම්බාවරණය ඔක්කොම පැහැදිලි කරන්න පුළුවන්.
ඒ ඇත්තට ඔබට පැහැදිලි වෙන්නේ නැති ජීවන චක්‍ර කොයිතරම් දුරට හදාරන්න ඕනේද කියලා ඒ ප්‍රශ්නය අනුසාරයෙන් අපේ දන්නවා ඇති ඔබ අපේ මෙදිරි දුරකථන අංකය 2 68 94 28 2 68 94 28. එහෙම නැත්නම් තවත් දුරකථන අංකයක් තියෙනවා 2 68 94 30. දැන් අපි ඊළඟට බලමු ඇත්තටම අර මහාචාර්ය නන්දාස මහතා කිව්වාගේ මේ ප්‍රධාන වශයෙන් අපි අර බ්‍රයෝෆයිටා සහ සනාල ශාක වලදී වැදගත් වෙන්නේ ඒවා පරිණාමික ඒවා පරිණාමුණේ කොහොමද කියන එක. අපි මේ විදිහේ ප්‍රශ්නයක් අහුවොත් භෞමික ශාක පරිණාමයේදී දැන් પરම්පරා ප්‍රත්‍යවර්තන කියලා එකකුත් අපි හඳුන්වා දෙනවා. ජන්මානුශාකයක් සහ බීජානුශාකයක් එකම ජීවන චක්‍රයේ ප්‍රත්‍යවර්තන වීම මාරුවෙන් මාරුවට ඇති වීම. භෞමික ශාක පරිණාමයේදී પરම්පරා ප්‍රත්‍යවර්තන වෙනස් වූයේ කෙසේද කියලා අපි පැහැදිලි කරගමුද?
ඔව් අත්වසෙන් අපි දැන් කලින් කියපු ශාක හතර පොගුණාටුම් නෙෆ්‍රොපිලිස් සෙලජිනෙලා සයිකස් කියන ශාක හතර අපි අධ්‍යයනය සඳහා නිර්දේශ කරලා තියෙන්නේ. මේ මගින් භෞමික ශාක පරිණාමය වූ ආකාරය පිළිබඳ අවබෝධයක් ලැබෙන විදිහට මේ ශාක හතර තෝරගෙන තියෙනවා. අත්වසේ මේ ශාක හතර නිරූපණය වෙනවා භෞමික ශාක පරිණාමයේදී තිබිච්ච එක එක අවස්ථාවන්. මේ හතරෙන් උගක්ම ආදි ශාක විදියට සලකන්න පුළුවන් බ්‍රයිෆීටා ශාකවල නිදර්ශන විදියට අපි ගන්න පොගුණාටුම්. පොගුණාටුම් ශාකයේ ජන්මානුශාකයක් තියෙනවා බීජානුශාකයක් තියෙනවා. නමුත් ජන්මානුශාකයේ තමයි ප්‍රමුඛ අවස්ථාව. බීජානුශාකයේ ජන්මානුශාකයේ මත යැපෙන ශාකයක් විදියට තියෙන එක ඇත්ත වශයෙන් බීජානුශාකයේ පොළවට සම්බන්ධ එකක් නෙවෙයි. නමුත් ජන්මානුශාකයේ නිදාස වැඩෙනවා ප්‍රභා සංශ්ලේෂණය කරනවා ඇත්ත වශයෙන්ම ප්‍රමුඛව පේන්නේ ජන්මානුශාකයේ තමයි. අණ්ඩානුදානි ඒ වගේ මන්තරීදියා හොඳින් වැඩිලා තියෙනවා. අනිත් උසස් ශාක වලට වැඩිය බොහොම පැහැදිලිව බලන්න පුළුවන්. ඒ වගේම සුක්‍රාණු කෂිකා සහිතයි ඒවා ජලයේ පීනාගොස් අණ්ඩානුදානි වෙත මන්තරීදියා වල ඉඳලා අණ්ඩානුදානි වෙත ජලයේ පීනා ගිහිල්ලා තමයි සංසේචනය ඇති කරන්නේ. ඒක නිසා මේ ජීවන චක්‍ර සම්පූර්ණ කිරීම සඳහා ජලය අත්‍යවශ්‍ය වෙනවා.
ඒක ඇත්තම නොදිනු ලක්ෂණයක්
ඒක. නොදිනු ලක්ෂණයක්. එතකොට මේ බ්‍රයිෆීටා ශාක පොගුණාටුම් වැනි ශාක වලට ජීවත් වෙන්න පුළුවන් හොඳින් ජලය නිතරම සැපේන ස්ථානවල පමණයි. ඊට පස්සේ අවස්ථාවක් ගත්තොත් නෙෆ්ලොපිස් ශාකයේ නිරූපණය වෙන එතන අත්වසෙම බීජාන
සනාල ශාකනේ අර ඉස්සල බ්‍රයිෆීටා දැන් මේගොල්ලන්ගේ සනාල ශාක.
ඔව්. ව්‍යුහේනුත් වර්ධනය වෙලා පරිණාමය වෙලා සනාල ශාක බවට පත් වෙලා තියෙනවා. නමුත් ප්‍රජනනය අරගෙන බැලුවොත් නෙෆ්ලොපිස් වල බීජානු ශාකය තමයි ප්‍රමුඛ ශාකය. ජන්මානුශාකය නෙවෙයි. ජන්මානුශාකයක් තියෙනවා, නමුත් ඒක හුඟක් කුංචි. බීජානුශාකය තමයි ප්‍රමුඛව පසේ නිදාස වැඩෙන ශාකයේ බවට පත් වෙලා තියෙන්නේ.
අපිට දුරකථන පණිවිඩයක් දීරපතන අමුතුමක් ලැබෙන බව තේරෙනවා. ඔබගේ නම පාසල ඉදිරිපත් කරලා ප්‍රශ්න යොමු කරන්න.
මම දැල්ෂි අම්මානිගේ ඇසුරිය කතා කර මේ හත අංගල බාලිකා විද්‍යාලය තමයි මගේ පාසල.
ඔව් ප්‍රශ්න යොමු කරන්න.
මට දැනගන්න ඕනේ පොගනාටුම් ශාකයේ බීජානු ශාකයේ ස්පෝටිකාව ඇරුනම පරිපුටයක් කියලා ව්‍යුහයක් තියෙනවා කියලා කියනවා.
ඔව්.
ඔව් මේ පරිපුටයක් කියන්නේ මොනවාද කියලා හරියටම විස්තර කරතොද?
විස්තර කරන්න පුළුවන්. නමුත් ඒවා විෂය නිර්දේශයෙන් බලාපොරොත්තු වෙන තරමක විස්තරයක් නෙවෙයි. පරිපුට දත්ත කියන්නේ දැන් බීජාණු ශාකයේ ඇතුළත බීජාණු නිෂ්පාදනය වෙනවා. බීජාණු නිෂ්පාදනය වුණාට ඒවා විසිරෙන්න ස්පෝටිකාව විවෘත වෙන්න ඕන. මේ පරිපුට දත් කියන ස්ථානයේ පියනක් වගේ කොටසක් විවෘත වෙලා තමයි පීජාන
අවශ්‍ය නැහැ විස්තර කරන්න නෙමෙයි. මොකද ඔගේ ඒක තමයි මෙතන ප්‍රධාන තියෙන්නේ. මේක පරණ උද්භිද විද්‍යා විශ්ව විද්‍යාලයක් නෙමෙයි. දැන් මේ තියෙන්නේ ජීව විද්‍යා විශ්ව විද්‍යාලය. ඒ පරිපොටදත් කෙසේ වෙතත් මේ පොගනාටුමල බීජාණු ශාකයේ ව්‍යුහය ඒ තරම් ගැඹුරට අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් පාදයේ තන්ත්‍රයේ සහ ස්පූටිකාව කියලා කොටස් තුනක් තියෙනවා කියවට කමක් නැහැ. නමුත් ඊට අමතරව මේ ස්පූටිකාවේ වැඩිදුර ව්‍යුහ අනවශ්‍යයි.
බීජාණු ඇත්තට මැති වෙන හැටි පරිපොටදත් විසිරෙන හැටි ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. මේ එතකොට මේ විශ්ව නිර්දේශයට අනුව බලාපොරොත්තු වෙන්නේ ස්පෝටිකාවේ තියෙන පාදය සහ ස්පෝටිකාව සහ අතරමැදි තන්ත්‍රය කියන කොටස පිළිබඳ දැනුමක් තියුනහම ඇති කියලා තමයි කියන්නේ. පරිපුටපත් අවශ්‍ය වෙන ඇත්තසෙන් බීජාණු විසිරීම සඳහා.
අපි දැන් සාකච්ඡා කරමින් සිටියේ අපි අර බ්‍රයිෆීට ඇඳලා දැන් එපලවිස් වලට ආවා. දැන් අපි කිව්වේ එපලවිස් පරිණාමික දියුණු වුණා. ඒකේ බීජාණු ශාක පරම්පරා ප්‍රමුඛ වෙලා තිබුණා කියලා.
ඔව් ඒ කියන්නේ බීජාණු ශාකය තමයි අපි ශාකයේ වශයෙන් සාමාන්‍යයෙන් අඳගන්නේ. නිදාස්ව පසේ වැඩෙන ලොකු ශාකයක් තමයි ඒක. ජන්මානු ශාක පරම්පරාව ඒකත් පසේ වැඩෙනවා. නමුත් හුඟක් පුංචි බීජාණු ශාකයත් එක්ක සංසන්දනය කරනකොට. ඒ වගේම අපි දන්නවා ඒකේ බීජාණු ශාකය අලිංගිකව ප්‍රජනනය කරනවා. ඒ කියන්නේ බීජාණු ශාකය එක අතකින් වර්ධක ප්‍රචාරණය මගින් ශාක වැඩි කරනවා. අනිත් අතින් බීජාණු විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරනවා. බීජාණු ශාකයේ බීජාණු පත්‍ර කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. බීජ ඇති කරන සාමාන්‍ය පත්‍ර, බීජාණු ඇති කරන සාමාන්‍ය පත්‍ර, ඒ වයින් විශාල සංඛ්‍යාවක් බීජාණු දාණි ඇතලා බීජාණු නිෂ්පාදනය කරන. ඒ නිසා ප්‍රජනනයේ වැඩි කොටසක් ඉටු කරන්නේ අත්‍යවශ්‍යම බීජාණු ශාකය.
ඒ වගේම යාර අචල බීජාණ තිබීමත් පරිණාමක දුර ලක්ෂණයක් නේද?
සුළඟින් විසිරෙන අචල බීජාණු විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය නිසා ප්‍රජනනයේ වැඩි කොටසක් ඉටු වෙන්නේ බීජාණු ශාකයේ විශාල සංඛ්‍යාවක් බීජාණු නිෂ්පාදනය කරන නිසා. නමුත් ජන්මානු ශාකය අරගෙන බලනොත් ඒක ශීන වෙලා තියෙන්නේ. නමුත් ඒකේ අණ්ඩාණු දානි සහ ශුක්‍රාණු දානි අත්වාසයෙන්ම අර පොගුණාටම ඒවට වඩා පුංචි.
මොකද ඉන්නේ දැන් මේ පරිහානියට පත් වෙන ජන්මානු ශාක පරම්පරා ව්‍යුහ.
ව්‍යුහ පරිහානියට පත් වෙනවා. ඒ වගේම අර බීජාණු ශාකයේ තිබුණාට මුල් කඳ පත්‍ර ජන්මානු ශාකයේ එහෙම එකක් නැහැ. ජන්මානු ශාකයේ තියෙන්නේ පැතලි ව්‍යුහයක්. ඒකේ මූලාව තමයි
තියෙන්නේ.
මුල් නැත්තේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මේ පරම්පරා ප්‍රත්‍යාවර්තනයේදී දිගටම ජන්මානු ශාකයේ ක්‍රමයෙන් ක්ෂීණ වෙලා යනවා. බීජාණු ශාකයේ ක්‍රමයෙන් වැඩි දියුණු වෙලා සංකීර්ණ වෙලා ප්‍රජනනයේ වැඩි කොටසක් ඉටු කරන්නේ බීජාණු ශාකයේ බවට පත් වෙලා තියෙනවා.
තව ප්‍රශ්නයක්
හොඳයි.
ඔව් කතා කරන්න. ඔබේ නම පාසල කියලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
මම දියවගෙනින් කතා කරන්නේ. උදේනි නම පාසල් යන්නේ.
ඔව්.
මට දැනගන්න ඕනේ මේ නෙප්‍රොලිටිස්සල ජීවන චක්‍රය විස්තර කරනකොට ඒකේ අර මේ බීජාණු දානි කොටසේ තියෙන වලේ සෛලය සහ මුඛයේ සෛලය කියලා.
ඔව්.
එතකොට මේ බීජාණු පිට වෙනකොට ඒකේ අර මේ ස්පෝටන ක්‍රියාව විස්තර කරන්න ඕනේද?
නෑ ඒකත් අත්‍යවශ්‍යම අනවශ්‍ය තරමේ විස්තරයක්. බීජාණු දානිය පිපිරලා බීජාණු විසිරෙනවා කියන එක දැනගත්තාම ඇති. විසිරෙන වලය අත්‍යවශ්‍යම අවශ්‍ය වෙනවා. නමුත් වලේ සෛල කීයක් තියෙනවද, කොහොමද විසිරෙන්නේ, මේ වගේ විස්තර අවශ්‍ය වෙන්නේ. බීජාණු දානිය පිපිරෙනවා කියලා දැනගන්න ඕනේ. ඒකෙන් බීජාණු විසිරෙන්නේ වාතය මගින් කියලා දැනගත්තාම ඇති.
අපි දැන්
දැන් අපි නෙෆ්‍රොලොපිස් ගැන කතා කරේ. ඊට පස්සේ අපි තවත් ඉහළ පරිණාමික අවස්ථාවක් පින්නන සෙලජිනෙල්ලා ගත්තොත්,
මේ එකම මේකේ වර්ධක ව්‍යුහයට ඇතරම අර බ්‍රයිෆීටා වලට වඩා මේගොල්ලන්ගේ සනල් ශාකේන වල කඳමුල් සහ පත්‍රළු විභේදනලා තියෙනවා. ඒ වගේම සයිලම සහ ප්ලොයිම කියන සත්‍ය සනාල පටක තියෙනවා. විශේෂයෙන්ම ජලසන්නාන සඳහා කාර්යක්ෂම මුල් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම සන්ධාරක පට ගිවණිච සන්ධාරක පට වගේ ව්‍යුහාත්මක ලක්ෂණත් මේ ප්‍රජන ලක්ෂණත් එක්කම ඇවිල්ලා තියෙනවා.
එක්කම ඇවිල්ලා තියෙන අත්‍යවශ්‍යම භෞමික ජීවිතයට අර පොහුනාටු මුලට වඩා හුඟාක්ම හොඳින් හැඩ ගැසුණු ශාකයක් තමයි නෙෆ්‍රොලොපිස් ශාකය. මේ හුඟක් ඒවට හේතුව අර වර්ධක ලක්ෂණ තමයි. නමුත් පරම්පරා ප්‍රත්‍යාවර්තනයේදීත් ඒ ලක්ෂණ වැඩි දියුණු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි සෙලජිනෙල්ලා ශාකය අරගෙන බැලුවොත් ඒකෙත් ප්‍රමුඛ ශාකයේ බීජාණු ශාකය, ජන්මාණු ශාකය තවදුරටත් ක්ෂීණ වෙලා තියෙනවා. ඒතරම ජන්මාණු ශාකය බීජාණු දානිය ඇතුලේ තියෙන ව්‍යුහයක් විදිහට තමයි තියෙන්නේ. ඒක නිදහස් ශාකයක් විදිහට අත්වාසියෙන්ම පොළොවට සම්බන්ධ වෙලා වැඩෙන එකක් නෙමෙයි. බීජාණු ශාකයේ වුණත් ඊට පස්සේ බීජාණු දෙවර්ගයක් නිෂ්පාදනය කරනවා. මහා බීජාණු සහ ශුද්‍ර බීජාණු. ඒ දෙවර්ගය නිසා තමයි අත්වාසියෙන් මොයි උසස් ශාකවල පරාග සහ ඩිම්බ වෙන වෙන විකසනය
වෙන්නේ.
විෂම බීජාණුතාවය ආරම්භ වෙන්නේ සෙලජිනෙල්ලා වගේ ඒ ශාකවල. සෙලජිනෙල්ලා වල ඒ විෂම බීජාණු කතාවෙ තියෙනවා ශුද්‍ර බීජාණුයි මහා බීජාණුයි දෙකම ඇති වෙන්නේ එකම ශාකයේ. ඒ දෙකම ඇති වෙන්නේ සංකීතුවක. සංකීතුව කියන ව්‍යුහයත් අත්වාසෙන්ම මේ සෙලජිනෙල්ලා වල තියෙන ව්‍යුහයක් නෙෆ්‍රොලොපිස් වගේ ඒවයි දකින්න හම්බෙන්නේ නැති එක. එතකොට බීජාණු දානි නිපදවීම සඳහා වෙනම පත්‍ර සකස්ලා තියෙනවා. අපි ඒවට කියන බීජාණු පත්‍ර කියලා. ඒව එක්කම වෙලා සංකේතුව කියන ව්‍යුහයක් ඇති වෙලා තියෙනවා. සංකේතුව තුල ඇති වෙනවා සංකේතුව මගින් ඇති කරනවා ශුද්‍ර බීජාණු දානි සහ මහා බීජාණු දානි වෙන වෙනම වෙනම බීජාණු පත්‍රවල. නමුත් මෙතන වුණත් ජන්මාංශයක් හුඟාක්ෂීන වෙලා තියෙනවා. බීජාණු නිදහස් වෙනවා. ශාකයෙන් එළියට නිදහස් වෙනවා.
මුල් කාලේදී ප්‍රෝහණය වෙලා පසු නිදහස්
වෙනවා. පසු නිදහස් වෙනවා. මුත් ජන්මාණු ශාකත් එතකොට දෙකක් තියෙනවා. මහා බීජාණු ඇතුළත ජන්මාණු ශාකයේ වර්ධනය වෙනවා. ශුද්‍ර බීජාණු ඇතුළත පුං ජන්මාණු ශාකයේ වර්ධනය වෙනවා. නමුත් ඒ ජන්මාණු ශාක බීජාණු දානිය ඇතුළම තමයි බීජාණු දානි පිටේ ඇතුළත තමයි ඒකට වර්ධනයට සීමා වෙලා තියෙන්නේ. නමුත් මෙතනත් සුක්‍රාණු නිෂ්පාදනය වෙනවා. ඒවා ජලයේ පීනා ගිහිල්ලා තමයි සංසේචනය ඇති කරන්නේ. ඒ නිසා සෙලජිනෙල්ලා ශාකයේ වුණත් ජලයේ මත රඳා පවතිනවා ඒ සංසේචන ක්‍රියාවලිය. දැන් ඊට පසු අවස්ථාවක් ගත්තොත්
ඊළඟට බීජ ශාක.
බීජ ශාක විවෘත බීජක ශාක සයිකස් වගේ එහෙක දෙයක් ගත්තොත් ඒක ඇත්තටම තවත් විශාල ශාකයක් බවට වර්ධක ලක්ෂණ අතින් දිනු වෙලා තිනවා. ප්‍රජනනය අරගෙන බැලුවොත් මේ බීජාණු ධානිය ඇතුළත බීජාණු නිෂ්පාදනය වෙනවා. මහා බීජාණු එක නිදහස් වෙන්නේ නැහැ. එළියට එන්න
ඩිම්බයක් තුල මහා බීජාණු දානිය ඩිම්බාවරණේ වට වෙලා ඩිම්බයක් හැදෙලා
තියෙනවා. ඔව්. බීජාණු දානිය ආවරණය කරන ඩිම්බාවරණ ඇති වෙලා තියෙන බීජාණි දානිය ඇතුළත එක මහා බීජාණුයි වර්ධනය වෙන්නේ. ඒක නිදහස් වෙන්නේ නැහැ එළියට. සෙලජිනෙල්ලා වල වගේ පිටතට ගමන් කරන්න.
මුළුමනින් මහා බීජාණු දානිය තුලදීම ප්‍රෝහණලා ජයජන්මාංශාකේ බවට පත්
වෙනවා. ඔව්. එක ජයජන්මාංශාකේ ඇති වෙන්නේ ඒක තුලත් අණ්ඩාණු දානි කීපක් ඇති වෙන්නේ. අත්වාසේ මේක ශාක්‍යයක් විදිහට අඳුන ගන්න බෑ. මේකේ හරතලව ඇති වෙන්නේ නැහැ. සම්පෝෂී නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බීජාණු ශාක්‍ය ඇතුළත ඒක මත යැපෙන බවට තරම් මාශීන වෙලා තියෙනවා. නමුත් ශුද්‍ර බීජාණු ශාක නම් නිදාසින ශුද්‍ර බීජාණු දානිය ඇතුළත ශුද්‍ර බීජාණු ඇති වෙලා ශුද්‍ර බීජාණු පරාග විදියට පරිණාමය වෙලා පරාග විදියට තමයි ගමන් කරන්නේ ශුද්‍ර බීජාණු. මුත් එක පරාගයකින් නැත්නම් එක බීජාණුකින් නියත ඇති කරන්නේ සුක්‍රාණු දෙකයි. සීකස් වල. මුත් ඒකේ අර පරිණාමික ලක්ෂණයක් විදියට සුක්‍රාණු වල පක්ෂම දකින්නට හම්බ වෙනවා. නමුත් ඒ පක්ෂම ජලයේ නිදාසයේ පීනා යෑමට පාවිච්චි වෙන්නේ නැහැ.
මුළු මුල්වරට ඇතරම අර සංසේචනයේ බාහිර ජලය අවශ්‍යම නැති වුණා.
නැති වෙනවා.
ඒකට හේතුව ඇතරම අර ඩිම්බේ තුල සංසේචනයේ සිදුවීම. ඔව් يعني අභ්‍යන්තර සංසේචනයක් වගේ
ඔව් ඒක පරාගණයක් වෙනවා අභ්‍යන්තර සංසේචනයක් තමයි පරාග නැවතව දුරටත් වර්ධනය වෙන්නේ ඩිම්බය කරා ගියොත් පමණයි මේ නිසා අත්වද මේක අභ්‍යන්තර සංසේචනයක් කියලා කියන්න පුළුවන් එතකොට උයි ඕක තමයි ඇතිවෙච්ච වෙනස අපි දන්නවා ඒක තවත් දුරටත් විකසනය වෙලා පරිණාමය වෙලා ආවෘත බීජක ශාක බවට පත් වෙනකොට අර මහා ජායා ජන්මාංශාකයේ තව දුරටත් ක්ෂීණ වෙලා සෛල කීපයක් අඩංගු කලල කෝෂයේ බවට ක්ෂීණ වෙලා තියෙනවා ඒක එක ඩිම්බයක් පමණක් ඇති වෙනවා ඒ වගේම පුංජන්මාංශාකයක් ඇති වෙන්නේ නැහැ ඒ වෙනුවට ඤෂ්ටි තමයි ඇති වෙන්නේ ඤෂ්ටි මගින් එක ඤෂ්ටියක් තමයි අත් වශයෙන්ම ශුක්‍රාණු ඤෂ්ටිය කියලා අපි කියන්නේ ඒක මගින් තමයි සංසේචනය සිදු කරන්නේ සම්පූර්ණ සෛලයකුත් නෙමෙයි ඒක මේ විදිහට ජන්මානුශාක පරම්පරාව ක්‍රමයෙන් ක්ෂීණ වෙලා ගිහිල්ලා තියෙනවා නමුත් බීජානුශාකය ක්‍රමයෙන් වර්ධනය වෙලා ඒක තමයි ප්‍රධාන ලක්ෂණය බවට පත් වෙලා තියෙන ජීවන චක්‍රය
දැන් අතන මෙතන අපේ ශිෂ්‍යයන් මේ සංසන්දන කරුතම සත්වන්ගේ ඔවගේම අභ්‍යන්තර සංසේචනයක් ආවා. ඒ කියන්නේ මුලින්ම උභය ජීවීන් මුලට ආවා. එතන මෙහි උභය ජීවී ශාකය තමයි අපි කියන්නේ බ්‍රයෝෆයිටා කියලා.
ඔව්.
ශාක ලෝකයේ. ඊට පස්සේ හොඳම භෞම වාසයට හොඳින්ම අනුවර්තනය උරගයන්. උරගයන්ගේ අභ්‍යන්තර සංසේචන තමයි පිළිම සතුන්ගේ විශේෂ සංසර්ග අවයවයක් ඇති වුණා. ඊට සමගාමීව තමයි අතර මේ ඩිම්බේ තුල සංසේචනය මේ ශාක ලෝකයේ ඇති වෙලා තිබෙන්නේ. එතන ඊක තවත් වැඩි දියුණු වෙනව නේද? ආවෘත බීජක වල පරාගනාලේ දිගේ පුංජන්මාණු අරගෙන ඉනවා සංසේචනයේ සඳහා.
ආවෘත බීජක වල පරාගනාලේ අත්වසෙම තියෙන්නේ අර ශුක්‍රාණු රාශිය ගමන් කරවීම සඳහා පමණයි.
දැන් එතකොට අපේ ආවෘත බීජක වල දැන් විශේෂ නම් පාවිච්චි කරා. අතන මේ පරිණාමයට මේක සම්බන්ධද? දැන් අපි කියනවා මහා බීජාණු පත්‍රයේට අණ්ඩපය. ඒ වගේම කුක්ෂිය, රීණු පරාකණිකාණන් අපි මීට පෙර සිටම කිව්වා ඒ වගේ විශේෂ නම් භාවිතා කරන්නේ
මේ විශේෂ නම් භාවිතා කරන හේතුව ඇත්ත වශයෙන්ම විශේෂ අවයවයන් එකේ තියෙන නිසා අපි මල නැත්නම් පුෂ්පය කියලා කොටසක් අඳුන ගන්නවා ආවෘත බගචාකවල පුෂ්පය ඇත්ත වශයෙන්ම අනචාකවල තිබෙන්නේ නැති නමුත් පුෂ්පෝල කොටස් විස්තර කිරීමේදී සමයි ওই විශේෂ නම් භාවිතා කරන්නේ දල රීණු අණ්ඩප වගේ නම් පාවිච්චි කරන්නේ පුෂ්පී කොටස් විස්තර කිරීම සඳහා. නමුත් පරිණාමිකව අධ්‍යයනය කරනකොට අපි දන්නවා අණ්ඩපයක් කියන්නේ මහා බීජාණු පත්‍රයක් කියලා. ඒ වගේම රේණුවක් කියන්නේ ශුද්‍ර බීජාණු පත්‍රයක් කියලා. පුෂ්පය කියන්නේ සංකේතුව ශීන වීමෙන් තවදුරටත් විකසණය වීමෙන්
ඇති සමප්‍රභව ඒ අර ජීවන චක්‍රවල සමාන අවස්ථාවල ඒ දෙවෙනි එක.
ඔව්. නමුත් විශේෂ නම් භාවිත කරනවා මෙතන අර ඒවා පුෂ්පවල කොටස් නිසා. පුෂ්ප ව්‍යුහ විද්‍යාව ගැන අධ්‍යයනය කරනකොට මේ පද්ධතිය පාවිච්චි වෙනවා.
අපිට තවත් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඔබගේ නම පාසල කියලා ප්‍රශ්න යොමු කරන්න.
මම ලයිරමදේශාර් කොළඹ නාරන්ද විද්‍යාලයේ සම්බීජාණුතාවය හඳුන්වලා එය බලපාන ආකාරය විස්තර කරන්න පුළුවන්ද?
මම සමබීජාණුකතාවේද?
ඔව්.
සමබීජාණුකතාවය හඳුන්වන බලපාන ආකාරය. අද මම හිතන්නේ මේ අහන්නේ සමබීජානුකතාවේ විෂම බීජානුකතාවේ පොඩ වෙනස වගේ වෙන්න පුළුවන්. සමබීජානුකතාවය කියන්නේ අතරම රූපියව සමාන බීජාණු ඇතිවීම නිපරලි විශ්වල වගේ තිබෙන.
ඔව් නමුත්
බලපාන ආකාරය.
දැන් ජීවන චක්‍රයේ සමබීජාණු කියන්නේ එකම වර්ගයක බීජාණු නිෂ්පාදනය කිරීමනේ.
එතකොට එතනදි වෙන්නේ අතරම එකම ජන්මාංශයක ඇති වෙන්නේ සමබීජානුකතාවේ විෂම බීජානුකතාවේ ප්‍රධාන එක වෙනසක් ඒක.
එතකොටම රූපිය වගේම ප්‍රවේණිකවත් ඒ දෙකේ වෙනසක් නැහැ. ඒ කියන්නේ නැෆ්ලපි ශාකයේ ගත්තොත් ඒකේ නිපදවන බීජාණු හැම එකම සමාන. ඒක නිසා කියන්න පුළුවන් උමනානම් සම බීජාණු කියලා. ඉවෙන් නිෂ්පා හැම එකකින්ම නිෂ්පාදනය කරන එකම වගේ ජන්මානුශාකය.
එක ජන්මානුශාකය ඇතිනේ. ඒක ඇත්තටම ඒක ගෘහි.
ඔව්.
ඒ ජන්මානුශාකය ඒක ගෘහි. නැත්නම් ද්විලිංගිකයි.
ඒක නිසා ඇත්තටම ඒකේ බලපෑමක් ඇත්තටම තියෙන්නේ විෂම බීජාණු කාර්තාවයේ තියෙන කොට තමයි බලපෑමක් කියන්නේ ජීවන චක්‍රයේ. සමබීජානුකතාවයේ බලපෑමක් කියන එකක් විශේෂ බලපෑමක් ගැන අපිට
කියන්න පුළුවන් ඇත්තටම සමබීජානුකතාවයට වඩා විෂම බීජානුකතාවයේ වැදගත් ක්‍රමක් තියෙනවා
කියලා. තියෙනවා කියලා.
ඒක අර ඒ විෂම බීජානුකතාව නම් ශුද්‍ර බීජාණු ප්‍රෝහණින් පුංජන්මානුශාකයක් මහා බීජාණු ප්‍රෝහණින් ජාය ජන්මානුශාකයක් ලැබෙනවා.
ඔව්. ඒ වගේම ඒක අර පරිණාමයේදී බීජ නිපදවීමේ එක අවස්ථාවක් මුල් අවස්ථාවක් කියලා ගණන් ගන්න පුළුවන්.
ඔව්.
ගණන් ගන්න පුළුවන්.
එතකොට ඇත්තම මේ වුණේ සමබීජානුකතාව විෂම බීජානුකතාව වෙලෙ විෂම බීජානුකතාව බීජ විලාසය වෙලා බීජ විලාසයට පස්සේ තමයි පුෂ්ප ඵල කියන එක ආවෘත බීජ කළ ඒ විදිහට විකාශනය වෙන්නේ.
දැන් අපි ගත්තත් ආවෘතක බීජ ශාක ඒකේ විසිරීම නැත්තම් ප්‍රජනනය සිදෙන බීජ වලින්. දැන් නෙක්ලෝපිස් වගේ ශාකක ප්‍රජනනය සිදෙන බීජාණු වලින්.
බීජාණු හරි.
ඒතකොට බීජාණු ව්‍යාප්ති ඒකකයක් වශයෙන් මේ දෙක සංසන්දනය කරනකොට බීජ හුඟක් දියුණු එකක්. බීජයත් වශයෙන්ම ගෙනියනවා බීජේ නිෂ්පාද වර්ධනය
අවශ්‍ය
සංචිත ආහාර තියෙන සම්පූර්ණ වැඩුණු කලලයක් තියෙනවා
කලලිය ආරක්ෂා කරන බීජ
වර්ණය තියෙනවා ඒක හන්ද ඇත්ත වශයෙන්ම බීජාණුවටක වැඩිය උගා දියුණු වූයක් තමයි බීජාණුව
ඒ වගේම බීජේ කාර්යක්ෂම ව්‍යාප්තියට පුළුවන්
ඒතර බීජාණුවක් බීජයක් බවට පරිණාමය වීම තමයි අපි ඉගෙන ගන්නේ මේ මේ ශාකහරහ
අපිට තව ප්‍රශ්නයක් ලැබිලා තිනවා ඔබේ ප්‍රශ්නය යොමු කරන්න නම් කියලා
හෙලෝ මගේ නම විමුක්ති සඳගලුම් මම ඉගෙන ගන්නේ පාමර සාන්තිවන් විද්‍යාලයේ මහාචාර්යතුමනේ ආවෘත බීජ ශාකවල පුංජන්මානාවක් ඇති නොවේ නියස්තියක් මගේ සංසේෂණය වෙද්දී ඒක ශාකේ පරිණාමණයට හරි වර්ධනයට හරි යම් කිසි බලපෑමක් ඇති කරනවද කියලා මට දැනගන්න පුළුවන්ද
නෑ වර්ධනයට බලපෑමක් නෑ අත්වසෙම දැන් අපි ගත්තොත් සත්වයින්ගේ සංසේෂණයෙදිත් නියස්ටි නේ ඩිම්බේ සෛලයේ සම්පූර්ණ සෛලයේ තියෙන සුක්‍රාණුවෙන් ගෙනෙන න්‍යෂ්ටිය තමයි සංසේචනයේ සහභාගී වෙන්නේ. සෛල ප්ලාස්මේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දෙයක් තමයි මෙතන සිදු වෙන්නේ. ශාකවල ආවෘත බීජක ශාකවලත් ඩිම්බේ තමයි සෛලය. තුන් කොටස විදියට යන්නේ න්‍යෂ්ටියක්. ඒකට අත් වශයෙන් මේකේ තියෙන වර්ණ දෙය නැත්නම් DNA පමණයි සම්බන්ධ වෙන්නේ පුං ශාකෙන් ඇවිල්ලා. ඉතින් ඒක දියුණු අවස්ථාවක් කියලා සලකන්න පුළුවන්.
මීළඟට බලාපොරොත්තු වන්නේ ගිය සතියේ ඔබට ලබා දුන්න රචනා ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. ඔබට මතක ඇති අන්තිමට අපි ලබා දුන්න රචනා ප්‍රශ්නෙ තිබුණේ පළවෙනි කොටස පරම්පරා ප්‍රත්‍යාවර්තනයේ අනුකමක්ද දෙවෙනි කොටස තිබි සෙලජිනලාවල පරම්පරා ප්‍රත්‍යාවර්තනයේ ඇඳ පෙන්වන්න. තුන්වෙනි එක තමයි සෙලජිනලා ජීවන චක්‍රයේ සීකස් ජීවන චක්‍රය වෙනස් වන්නේ කෙසේද? මේ ලකුණු සම්මුතිය මේවර දැන් පළවෙලා තියෙන මිනිස්සර පත්‍රෙත් ඔබට බලන්න පුළුවන්. පරම්පරා ප්‍රත්‍යවර්තනයේ අනුකූමද්ද කියන පළවෙනි කොටස අපිට ලියන්න පුළුවන් ඒක ගුණ ජන්මානුශාකයක් සහ ද්විගුණ බීජානුශාකයක් එකම ජීවන චක්‍රයේ මාරුවෙන් මාරුවට ඇතිව නැත්නම් ප්‍රත්‍යවර්තනය වීම. ඒතරේ තමයි ලකුණු කරුණු හතරක් එතන දෙනවා අපි. ඔබට අවශ්‍ය නම් තව ජන්මානුශාකයේ ජන්මානුසෑදීම් මගින් ප්‍රජනනය කරනවා බීජානුශාකයේ බීජානුසෑදීම් මගින් ප්‍රජනනය කරනවා කියන්න පුළුවන්. දෙවෙනි කොටසේ තියෙනවා සෙලජිනලා පරම්පරා ප්‍රත්‍යවර්තනයේ ඇඳ පෙන්වන්න. දැන් මේ වහික අපිට අවශ්‍ය වෙන්නේ මූලික කරුණු පිළිබිඹු පරිදි රූපයක් ඇඳීමයි. මුලින්ම ඒ සඳහා අපිට පළවෙනිට සෙලජිනලා බීජානුශාකය ඇඳින්න පුළුවන්. අපිට තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඔබේ ප්‍රශ්නය යොමු කරන්න නම පාසල කියලා.
හලෝ මම මාත රාහුල විද්‍යාලයේ රුචිර පල්ලේගුරු කතා කරන්නේ.
ඔව්.
මට දැනගන්න පුළුවන්ද විෂය නිර්දේශයේ රාමුව තුලදී ගොඩමෙම පරිණාමණය වුණු ආදිතම ශාක වශයෙන් අප සැලකිය යුත්තේ සිලොප්සිඩා කොටාෂේ ශාකද? එහෙම නැත්නම් බ්‍රයෝෆිටා කොටාෂේ ශාකද කියලා?
ඇතරම මුල්ම පොසිල ශාකයේ වශයෙන් හමුවන්නේ සිලොප්සිඩා.
ඒක ගැන ඇත්තටම විවිධ මත තියෙනවා. සම්පූර්ණ කාණ්ඩයක් වශයෙන් පොසිල අතරේ දකින්න හම්බෙන්නේ සිලොප්සිඩා. නමුත් ඒ අතරේම තියෙනවා බ්‍රයෝෆිටා ශාකත් පොසිල ශාක. නමුත් සමහර අය විශ්වාස කරනවා සිලොප්සිඩා ශාක වලින් තමක් අම්පාරණ එකතකට ගිහිල්ලා තමයි මේ පරිණාමය වුනේ කියලා බ්‍රයෝෆිටා. තවත් අය විශ්වාස කරනවා බ්‍රයෝෆිටා ශාක වලින් තමයි මේ පරිණාමය වුනේ කියලා සිලොප්සිඩා. ඒක පරිණාමය අත්වාසයෙන්ම සිදු වුනේ කොහොමද කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ 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 ශිෂ්‍යයන්ගෙන් දැනගන්න. නමුත්
ආදිතම ලක්ෂණ වශයෙන් තියෙන්නේ බ්‍රයෝෆිටාගේ.
ඔව් බ්‍රයෝෆිටා තමයි හුඟක්ම ආදිතම ලක්ෂණ තියෙන්නේ. සිලොප්සිඩා වල බීජානුදානය තියෙනවා දේ ශාකයේ බෙදලා තියෙනවා මූලාභ තියෙනවා කඳ හඳුන ගන්න පුළුවන්. ඒක නිසා බ්‍රයිෆීටත් සමග සංසන්දනය කරනකොට සිලොප්සිඩා වඩා උසස් කියලා සල්කන්න පුළුවන්. නමුත් සිලොප්සිඩා වගේ ශාකවලින් බ්‍රයිෆීටා ශාක පරිණාමය වුණා කියලත් හිතා ගන්නත් අවස්ථා තියෙනවා. නමුත් සිලොප්සිඩා හුඟක් ආදී ෆොසිල ශාක විදිහට ගණන් ගන්න පුළුවන්.
දැනගන්න අවශ්‍යන්නේ විශේෂ රාමුවට අයත් වෙන්නේ අයත් වෙනවද සිලොප්සිඩා කොටසේ?
නෑ නෑ නිදේශේ
නෑ, ජීවන චක්‍ර සම්බන්ධයෙන් නම් අවශ්‍ය වෙන්නේ නෑ. නමුත්
පරිණාමය
යටතේ මේ සිලොප්සිඩා කියලා ශාක කොටසක් තිබුණා කියලා දැනගන්න වෙනවා.
දැන් අපි ඉදිරිපත් කරන හිටියේ සෙලජින්ලා පරම්පරා ප්‍රතිවර්තනීය ඇඳ දක්වන්න පෙන්වන කියන එකේ මුලින්ම අපිට බීජාණු ශාකයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනියට අපි ලකුණු ලබා දෙනවා සංකේතුවට. සංකේතු රූපසරණක් මැද අක්ෂයේකට ශුද්‍ර බීජාණු පත්‍ර සහ මහා බීජාණු පත්‍ර අඳින්න පුළුවන් තුන්වෙනි සහ හතරවෙනි කරුණු. ඊට පස්සේ ශුද්‍ර බීජාණු පත්‍රවලට අපි සම්බන්ධ කරන්න පුළුවන් ශුද්‍ර බීජාණු දානි පස්වෙනි කරුණු ලැබෙනවා. එතකොට මහා බීජාණු දානි දාන්න පුළුවන් මහා බීජාණු පත්‍රවලට. ඊට පස්සේ ශුද්‍ර බීජාණු දානි වල තියෙනවා ශුද්‍ර බීජාණු මාත්‍ර උසයිල, ඒවා ඌණනව බෙදෙනවා. එතකොට හත්වෙනි කරුණ වශයෙන් ඌණණය මහ බීජාණු දානි වල තියෙනවා මහ බීජාණු මාත්‍ර උසයිල, ඒවත් ඌණන විභාජනයෙන් බෙදෙනවා. ඊට පස්සේ අපි ශුද්‍ර බීජාණු මාත්‍ර උසයිල ඌණණයෙන් බෙදුනාම ශුද්‍ර බීජාණු ලැබෙනවා. ශුද්‍ර බීජාණුවක් අඳින්න පුළුවන්. ඊට පස්සේ ශුද්‍ර බීජාණු ප්‍රෝහණයෙන් පුඤ්ජන්මාණු ශාකයේ ලැබෙනවා. පුඤ්ජන්මාණු ශාකයේ ඇති වෙනවා ශුක්‍රාණු. ඊට පස්සේ අර අනිත් පැත්තෙන් ගත්තාම මහ බීජාණු මාතෘසෛල ඌරණයෙන් බෙදලා ඊළඟ අංකයේ මහා බීජාණුවක් ලැබෙනවා. ඊට පස්සේ මහ බීජාණු ප්‍රෝහණී ළඟ අංක 12 ඇටි ජායා ජන්මාණු ශාකයේ ලැබෙනවා. ඊට පස්සේ මේ ජායා ජන්මාණු ශාකයේ තිබෙනවා අණ්ඩාණු දානි. අණ්ඩාණු දානි තියෙනවා. ඊට පස්සේ අර ශුක්‍රාණුයි ඇවිල්ලා අණ්ඩාණු දානිත් එක්ක සංසේචනය වෙනවා. සංසේචනය වෙනවා 14 සංසේචනය. ඊළඟට අපි දෙකයින් යුක්තාණුවක් ලැබෙනවා. ඒක කලලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට ලකුණු ලබා දෙන්න පුළුවන් දෙකයින් බීජාණු ශාක පරම්පරාවක උනන් තව ලකුණයි. මෙහා පැත්තේ ඒ ගුණ ජන්මාණු ශාක පරම්පරාවක උනන් ලකුණයි. මේ විදිහට තමයි අපි ලකුණු සම්මුතිය තියෙන්නේ. කරුණු 17කින් යුක්ත ලකුණු සම්මුතිය දෙවෙනි කොටසේ තියෙනවා කරුණු 16ක. උනෑම 16කට ඒකට 4 ගානේ කරුණු ලකුණු 64ක් ලබා දෙනවා. පළවෙනි එකට ලකුණු 8යි දෙවෙනි එකට ලකුණු 64යි. තුන්වෙනි කොටසේ අහලා තියෙන්නේ සෙලජින්ලා ජීවන චක්‍රයේ සීකස් ජීවන චක්‍රය වෙනස් වන්නේ කෙසේද කියලා. මේ වගේ සංසන්දනයක අපිට දෙකට බෙදලා ලියන්න පුළුවන් සෙලජිනලා මහා පැතරේ හැපතර සීකස් දාලා. බීජාණු ශාකයේ ගත්තොත් සෙලජිනලා අපි පරිණි කරුණ කියනවා ඒක ගෘහි. සීකස් වල සංසන්දනක් මහා පැතරේ ලියන්න පුළුවන් ද්වි ගෘහි. බීජාණු ශාකයේ සෙලජිනලා පැත්ත ඊළඟට කුඩායි. නැත්නම් ඒ පැලෑටියක්. සීකස් පැත්ත ලියන්න පුළුවන් විශාලයි. නැත්නම් ඒ ගසක්. සංකේතුව ගත්තොත් සෙලජිනලා වල සංකේතුවක් ඇත. අපි අර ලකුණු සම්මතිය විදසර පත්‍රයේ තියෙන සංකේතයක් නැත කියලා සිලජිල්ලා වල ඇත්තටම මේ සීකස් වල ඇත්තටම එතන ජායංගික කිරුලක් තියෙනවා. පුතුම් කේතුවක් තියෙනවා. පුතුම් කේතුවක් ඒක සංකේතයක් කියලා ගන්න පුළුවන්. එතකොට එතන කියන තියෙන ජායංගේ බීජාණු ශාකවල නම් සංකේතයක් කේතුවක් නැත. නමුත් පුම් බීජාණු ශාකවල පුම් කේතුව ඇත. ඒතර සංකේතෝ මේ පැත්තේ නෑ. අර පැත්තේ පුම් ශාකවල පමණක් ඇත. ජායා ශාකවල නැත. ඊළඟට හතරවෙනි එක සිලිජින්ලයට තියෙන සංකේතුවේ ශුද්‍ර බීජාණු දානි සහ මහා බීජාණු දානි ඇත. සීකස් වල එහා පැත්තේ ශුද්‍ර බීජාණු දානි සහ මහා බීජාණු දානි වෙන වෙනම ශාකවල තිබෙනවා. ශුද්‍ර බීජාණු දානි සංසන්දනය කරු සිලිජිනා සහ සීකස් වල පස්වෙනි කරුණයට තියෙන සිලිජිනා වල ශුද්‍ර බීජාණු පත්‍රයක එක් ශුද්‍ර බීජාණු දානියක් ඇත. සීකස් වල ශුද්‍ර බීජාණු පත්‍රයක සෝරස තුල ශුද්‍ර බීජාණු දානි රාශියක් තියෙනවා. හයවෙනි කරුණ සිලිජිනා වල ශුද්‍ර බීජාණු පත්‍රවල උඩ පැත්තේ තිබෙනවා. සීකස් වල ශුද්‍ර බීජාණු පත්‍රවල යටි පැත්තේ තමයි ශුද්‍ර බීජාණු දානි තියෙන්නේ. මහ බීජාණු දානිය පිළිබඳ සංසන්දනය කරොත් සෙලජිනලා වල විවෘත වැත කියලා තිබෙනවා. අපේ පත්පතේ පළවෙනි ලකුණු සම්මුතිය වඩා හොඳයි. සෙලජිනලා වල මහ බීජාණු දානිය ඩිම්බාවරණයකින් වටවි නැත කියලා කියවුණා. සීකස් වල සංසන්දනාව එහා පැත්තේ ඩිම්බාවරණයේ වටවි ඇත. එහෙම නැත්නම් ඒ ඩිම්බය තුල තමයි මහ බීජාණු දානිය තිබෙන්නේ. අටවෙනි කරුණ සෙලජිනලා වල මහ බීජාණු දානිය තුල මහා බීජාණු හතරක් ඇත. සීකස් වල මහ බීජාණු දානිය තුල මහා බීජාණු එකක් ඇත. සෙලජිනලා වල මහ බීජාණු දානිය මහ බීජාණු පත්‍රවල උඩ පැත්තේ තිබෙන්නේ. සීකස් වල මහ බීජාණු පත්‍රවල ධාරයේ තමයි ඩිම්බ තියෙන්නේ. මහ බීජාණු පත්‍රවල ධාරයේ තමයි ඩිම්බ තිබෙන්නේ. ශුද්‍ර බීජාණු සංසන්දනය කරන සෙලජිනලා වල 10 වෙනි කරුණ ශුද්‍ර බීජාණු ස්වාධීනව රෝපණය වෙනවා. පසමත පතිත වේ කියනට වඩා හොඳ අපි ලකුණු සම්මුතිය දාලා තියෙන පසමත පතිත වඩා හොඳයි. ශුද්‍ර බීජාණු දානියෙන් නිදහස් වෙනවා කියලා කිව්වනම් ශුද්‍ර බීජාණු. සීකස් වල ශුද්‍ර බීජාණු ඩිම්බයට ඇතුළු වෙනවා. එතකොට ඒ ක්ෂුද්‍ර බීජාණු සංසන්දනේ ඊළඟට ක්ෂුද්‍ර බීජාණු යටතේ සෙලජිනාවල එකලස් වෙන කරුණු පරාගණය සිදු වෙන්නේ නැහැ සිදුණු වේ සීකස්වල පරාගණය සිදු වේ සෙලජිනාවල සංසේචනය ගත්තොත් බාහිර ජලය අවශ්‍ය වෙනවා නමුත් සීකස්වල දොළොස් වෙන කරුණ යට සංසන්දනාතුම බාහිර ජල අවශ්‍ය වෙන්නේ නැහැ ශුක්‍රාණු ගත්තොත් සෙලජිනාවල ද්විකශික ආදරයි සීකස්වල පක්ෂම රසක් ඇත නැත්නම් සර්පිලාකාර පක්ෂම වලයක් ඇත මහබීජාණු ගත්තොත් සෙලජිනාවල ජයජන්මාන ශාකයේ අන්වීක්ෂයයි සීකසල ජයජන්මාන ශාකයේ මහේක්ෂයයි පාලසින කරුණ සෙලජිනාවල ප්‍රාක්තලස පටකයක් තිබෙනවා සීකසල සංසනාත්මක සෛලියේ කලල කෝෂයක් තියෙනවා තම බහු සෛලියේ කලල කෝෂයක් තියෙනවා සෙලජිනාවල දාසින කරුණ මහා බීජාණු සුලඟ මගින් ව්‍යාප්ත වෙනවා සීකසල මහා බීජාණු ව්‍යාප්ත වෙන්නේ නැහැ ඩිම්බයේ තුල වැඩිලා කලල කෝෂයක් බවට පත් වෙනවා 17 වෙනි කරුණ සෙලජිනාවල ජායා ජන්මානුශාකේ අර්ධ පරපෝෂී. එහෙම නැත්නම් ඒ වගේම මේක ප්‍රභා සංශ්ලේෂණය කරනවා සෙලජිනාවල ජාය ජන්මානුශාකේ. නමුත් අනිකතර කුක්ෂිය මේ සීකස්වල ඒ කුක්ෂිය මත යැපෙනවා. කුක්ෂිය සෙලජිනාවල සීකස්වල ජාය ජන්මානුශාකේ කුක්ෂිය මත යැපෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේත් නැහැ. ඊළඟට ගත්තොත් අණ්ඩාණු දානීය සෙලජිනාවල අණ්ඩාණු දානීය සරි සංඛ්‍යා වැඩි සීකස්වල අණ්ඩාණු දානයේ සෛල සංඛ්‍යාව අඩුයි. 19 වෙනි කරුණ බීජ. ගත්තොත් සෙලජිනාවල බීජ නැත සීකස්වල බීජ ඇත. අවසාන වශයෙන් 20 වෙනි කරුණ සෙලජිනාවල ජයජන්මාන ශාකයේ මූලාභ දරයි සීකස්වල ජයජන්මාන ශාකයේ මූලාභ නොදරයි. ඒ තමයි ගිය සතියේ රචනා ප්‍රශ්නයේ පිළිතුරු. එතන පළවෙනි කොටසට ලකුණු 8යි දෙවෙනි කොටසට ලකුණු 64යි තුන්වෙනි කොටසට ලකුණු 100යි තුන්වෙනි කොටස ලකුණු 80යි සේරම ලකුණු 152ක් ලැබෙනවා උපරිම ලකුණු 150ක් ලැබෙනවා දැන් අපි ලබන සතියේ රචනා ප්‍රශ්නය බලමු ඔබ ලබන සතියේ රචනා ප්‍රශ්නේ ලියා ගන්න මේක ක්‍රියාකාරී සත්වයාට තේ ලබන සතියේ රචනා ප්‍රශ්න යොමු වෙන්නේ අප සමග මැදිරියට ලබන සතියේ සම්බන්ධ වෙන නියමිතයි ආචාර්ය නිස්සංගත සිල්වා මහතා ලබන සතියේ රචනා ප්‍රශ්නේ එතකොට උල් ඇණයක් පාදේ වැඩි පසුව පාදේ ඉවතර ගැනීමේදී සිදුවන ක්‍රියාවලි උල් ඇණයක් පාදේ වැඩි පසුව පාදේ ඉවතර ගැනීමේදී සිදුවන ක්‍රියාවලි ඉවතර ගැනීමෙන් සිදුවන ක්‍රියාවලි ස්නායු ආවේග සන්නයනයේ ඇසුරෙන් සැකවින් විස්තර කරන්න ස්නායු ආවේග සන්නයනයේ ඇසුරෙන් සැකවින් විස්තර කරන්න මෙම රචනා ප්‍රශ්නයේ පිළිතුරත් ලබන බදාදු විදුසර පත්‍රයේ ඔබට දැනගන්න ලැබෙනවා සාලබුන් වැඩසටහනක අපි ඉදිරිපත් කරනවා. අපි නිමතත් ප්‍රශ්නාකච්ඡාට යොමු වෙමු. අපි මහාචාර්ය නන්දස් මහතාගෙන් අහලා බලමු. දැන් මේ දේශයේ ඒ වගේම තියෙනවා පුෂ්ප සහ පුෂ්ප මංජරී පිළිබඳව. මේ පුෂ්ප සහ පුෂ්ප මංජරී පිළිබඳ කොයිතරම් දුර දැනගත යුතුද? විශේෂයෙන්ම අපි දන්නවා සමහරවිට පුෂ්ප ඉස්සර උද්භිද විද්‍යාව තිබුණා පුෂ්ප සූත්‍ර පුෂ්ප සටහන ආදී. ඒ වගේ පුෂ්ප ව්‍යුහය අධ්‍යයනය කිරීම පිළිබඳව දැනගත යුතුද?
පුෂ්ප සූත්‍ර පුෂ්ප සටහන නැඳීම නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක විශේෂ නිර්දේශම් කියලා තියෙනවා. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් පුෂ්පයක කොටස් ගැන හොඳ අවබෝධයක් තිබෙන්න ඕන. ඒක මේ මම කලින් කියපු විදිහට අපොස සාමාන්‍ය පිළිදෙත් උගන්වන දෙයක්. පුෂ්පයක දලපත්‍ර පරාග ශ්‍රේණි ජායංගය වගේ කොටස් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. පුෂ්ප මංජරි වර්ග දෙකක් ගැන අපි උගන්වනවා. ඒකාක්ෂ සහ බහුවක්ෂ. ඒකාක්ෂය කියන්නේ මොකක්ද? බහුවක්ෂය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම ඒවට නිදර්ශන දැන සුලභ නිදර්ශන දැනගෙන තියෙන්න ඕනේ. ඒකාක්ෂයක් දැක්කොත් අඳුර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පුෂ්ප මංජරි වල ඒකාක්ෂ ගත්තොත් ඒකෙත් වර්ග කීපයක් තියෙනවා. සරල ඒකාක්ෂය තියෙනවා. ශුක්‍ය කියලා එකක්
තියෙනවා. නිදර්ශනය දෙනකොට දැන් අපි දුන් තම්පල ඇමරන්තස්. ඒ කියන ඇමරන්තස් කියලා දැනවනවද නැත්නම් තම්පල කියලා වහමද?
තම්පල කියලා ලිවහම ඇති. ඇමරන්තස් කියලා නන වඩා හොඳයි. නමුත් මේ වගේ දේවල් වලදී නිදර්ශන දෙනකොට සාමාන්‍ය නම භාවිත කිරීම අපි පිළිගන්නවා.
හැමතැනම නෙමෙයි මේ අවස්ථාවේදී.
ඔව් මේ අවස්ථාවේදී. නමුත් සමහරලාට ප්‍රශ්නවලදී අපි කියනවා මොකක් කරලා ඒකට විශේෂාක විශේෂයක් නැත්නම් සත්ව විශේෂයක් නම් කරන්න කියලා. විශේෂයක් කියන වචනේ තිබුණොත් විශේෂයෙන් නම ලියන්න
ඕනේ. ඒ වගේම දැන් අත්‍යවශ්‍ය ශුද්‍ර ජීවීන් වගේ ගත්තොත් ඒගොල්ලන්ට සාමාන්‍ය නම් නැහැ.
ඔව්.
දැන් ඒ නම මියුකෝ ගත්තොත් මියුකෝම ලියන්න ඕනේ.
ලියන්න ඕන.
මෙතන ප්‍රශ්නයක් නැහැ.
මෙතන ප්‍රශ්නයක් නැහැ.
ඔව්. ඒක පොෂ්ම මංජරි.
ඔව්. දැන් මේ අපි කතා කරේ පොෂ්ම මංජර ගැන.
අපි පොඩක් පුනි වාදව කරමු ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඔබේ ප්‍රශ්නේ යොමු කරන්න.
හෙලෝ. මට දැනගන්න ඕනේ නේ.
ඔබේ නම සහ පාසල ඉදිරිපත් කරන්න.
ගල්ගොමෙන් උදේනේ.
ඔව්.
සෙලිජෙනලා ජාය ජන්මානිෂාගේ මේ ක්ලෝරොෆිල් දරණ හින්දා ඒක ප්‍රබාසංශ විශේෂක වෙනවා නේද?
ඔව්.
දැන් අර ඉස්සර ප්‍රශ්නේදී කිව්වාර මේ ඒක අර අර්ධපරපෝෂී වෙන්නේ කොහොමද?
ඉතින් ඒක ඇත්තටම ඒ භාගයක් ප්‍රබාසංශලේෂ වුණාට අර්ධ වශයෙන් මහබීජානි සංචිත ආහාරක් මත යැපෙනවා. ඒකයි ඒක අර්ධපරපෝෂී වෙන්නේ. ඒ කියන්නේ ප්‍රබාසංශලේෂක අතරම මහබීජානි සංචිත ආහාර මතත් යැපෙනවා.
ජාය ජන්මානිෂාක් ඇත්තටම නිදාශාකයක් විදිහට වැඩෙන්නේ නැහැ. බීජාණුයේ තියෙන ආහාර ප්‍රෝජෙනට ගන්නවා. ඒතර බීජාණු ශාකයෙන් නිපදෙච්ච ආහාර ප්‍රෝජෙනට ගන්න නිසා තමයි එහෙම කියවලා තියෙන්නේ.
දැන් අපි
ඔව් ඒක නිසා තමයි එහෙම කියන්නේ. අපි නැවතත් පුෂ්පය ගැන
පුෂ්ම මංජිරි හරි එතකොට. දැන් පුෂ්ප.
පුෂ්පය ගැනත් අත් වශයෙන්ම දල ගැන ඒ කියන්නේ මුකුටය ගැන ඒක බිහුවය ගැන විස්තර කර ගන්න ඕන. ඊට පස්සේ රේණු පූමාංගය ගැන විස්තර කර ගන්න ඕන. ජායාංගය පිළිබඳ විස්තර ඉගෙන ගන්න ඕනේ. දැන් දලවල පිහිටීම් සම්බන්ධයෙන් බහුදල කියන්නේ මොනවද? බද්ධදල කියන්නේ මොනවද? ඊට පස්සේ පූමාංගයේ සම්බන්ධයෙන් අපිදල කියන්නේ මොනවද? ඒකකලාපීකරේණු කියන්නේ ඒව මොනවද? දැන් ජායාංගය ගැන හුඟක් විස්තර කියන්න පුළුවන් අපට. ඒකේ අණ්ඩක තියෙනවා, කෝෂ්ඨ තියෙනවා. ඒකාණ්ඩක ජායාංග තියෙනවා, දියාණ්ඩක, බහුආණ්ඩක, සමණ්ඩක. ඒ වගේම ඒක කෝෂ්ඨීය, බහුකෝෂ්ඨීය, ඩිම්බ කෝෂ තියෙනවා. ඒ වගේම ඩිම්බ කෝෂය සම්බන්ධයෙන් කියන්න පුළුවන් අපිජායාංගී, පරිජායාංගී, අදෝජායාංගී, එහෙම නැත්නම් අදර ඩිම්බ කෝෂ කියන්නේ මොනවාද? අර්ධ අදර ඩිම්බ කෝෂ කියන්නේ මොනවාද? උත්තර ඩිම්බ කෝෂ කියන්නේ මොනවාද කියලා. ඒ වගේ සුලභව හම්බ වෙන පුෂ්ප සම්බන්ධයෙන් ඔය වගේ පද භාවිතා කරලා විස්තර කරන්න පුළුවන් කමක්
තියෙනවා. මණි මුගුටේ පූමාංගේ සහ ජායාංගේ අර මූලික පද විස්තර කිරීම හැරෙන විට පුෂ්ප සූත්‍රයක්, පුෂ්ප සටහනක් අවශ්‍ය වෙන්නේ. ඒකයි මමදක තියාගන්න තියෙන්නේ. ඒ කියන්නේ පුෂ්ප කපලා ඒ විදිහට ඉස්සර උද්භිද විද්‍යාව තරමට පුෂ්ප විස්තරයක් දීලා මේකට අදාළ පුෂ්ප සූත්‍රයක් කියන්න වගේ එකක් ඉන්නේ නැහැ කොහොමද?
පුෂ්ප සටහන නැත්නම් පුෂ්ප සූත්‍ර ලියන්න උවමනා නැහැ. නමුත් පුෂ්පේ එක පුෂ්පයක් තවත් පුෂ්පයක් සමග සංසන්දනය කරනකොට අවශ්‍ය වෙනස්කම් උද්භිද විද්‍යාත්මක නැත්නම් ජීව විද්‍යාත්මක විස්තර කරන්න පුළුවන්කම තියෙන්න ඕන.
හොඳයි. මම හිතන්නේ ඔබට ඒ පැහැදිලි වෙන්නේ නැති තවත් අපි මෙදීට දුරකතන මුතුමක් කියලා විසඳ විලා තිබෙනවා මේ ජනාධිපති විද්‍යාලයේ සුපුන් සාලින්ද දයනන්ද යම්කර ප්‍රශ්නයක් පරාගණී සහ සංසීචන අතර වෙනස්කම් මොනවාද කියලා. වෙනස කුමක්ද මම
හිතන්නේ? දැන් සංසේචනය කියන එක ගත්තොත් ලිංගිකව ප්‍රජනනය කරන හැම ජීවියෙකුගේම සංසේචනයක් තියෙනවා.
පුන් සහ ජාය ජන්මාන එකතු වීම.
එකතු වීම සතුන්ගෙත් තියෙනවා, ශාකවලත් තියෙනවා. පරාගණය ගැන අපි කතා කරන්නේ ශාක ගැන පමණයි. ඒවත් උසස් ශාකවල. ඒ කියන්නේ එතන පුන් ජන්මාන විදිහට ලැබෙන්නේ පරාග. ජන්මාන නෙවෙයි හත වශයෙන් මේක බීජානුවක් කියලා අපි දැනටම විස්තර කරා. පරාග ඩිම්බය කරා ගමන් කිරී ගිහිල්ලා එතන ඩිම්බය මත තැන්පත් වීම තමයි පරාගණය කියලා කියන්නේ. සංසේචනය ඊට පස්සේ සිදු වෙන දෙයක්. පරාගණයෙන් පස්සේ පරාගනාලය තුල නැස්තිය ගමන් කරලා ඩිම්බ ශෛලියත් එක්ක සම්බන්ධ වෙලා දීගුණක ශෛලියක් ඇති වීම තමයි සංසේචනය කියලා හඳුන්වන්නේ. මේක අවස්ථා දෙකක් විතර.
ප්‍රයවලි දෙකක්. අපිට තව පොඩි වෙලාවක් තියෙන නිසා බලමුද මේ සමහර ශාකවල ස්ව පරාගණය සහ පරපරාගණය ගත්තොත් එහෙම ස්ව පරාගණය සමග සංසන්දනය කියන පරපරාගණය ඇති වාසි මොනවාද?
ස්ව පරාගණය කියලා අපි හඳුන්වන්නේ එකම මලේ තියෙන පරාග වලින් ඒ මලේ ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බ සංසේචන වීම. පරපරාගණය කියලා හඳුන්වන්නේ මල් දෙකක තියෙන ජන්මාණු එකතු වීම. එතකොට මේ ජන්මාණු නිෂ්පාදනය කිරීමේදී අපි දන්නවා ඌණන විභාජනය සිද්ධ වෙනවා හැමතැනම. ඌණන විභාජනයේ ප්‍රතිඵලයක් විදිහට මේ ජන්මාණු වල ප්‍රවේණික විවිධත්වයක් ඇති වෙනවා. එතකොට මේ ශාක දෙකක ওই විදිහට ඌණන විභාජනය සිද්ධ වෙලා ජන්මාණු ඇති කරනකොට විවිධත්වය වැඩි. නමුත් එක ශාකයකින් ඇති කරන්න පුළුවන් විවිධත්වයේ සීමා සහිතයි. එතකොට එකම ශාකයේ ජන්මාණු එක්කව වෙනකොට ඇති කරන්න පුළුවන් ඊළඟ පරම්පරාවේ ප්‍රවේණික වෙනස්කම් සීමා සහිතයි. නමුත් ශාක දෙක ජන්මානු එක්කා වුණාම ඒක දෙක දැනටමත් විවිධ නිසා විවිධත්වය තවත් වැඩි වෙනවා. ඒක නිසා මේ ප්‍රවේණික විවිධත්වය වැඩි කිරීමේ ක්‍රමයක් තමයි පරපරා ගැනීම.
ඉවගේ ඔබ දන්නවා අපි හැමදාමත් සාකච්ඡා කරනවා ඉගෙනීමේ සහ විභාගයේ සූදානම්ීමේ ශිල්ප ක්‍රම. මේ යටතේ අපි අද මහාචාර්ය නන්දාස් මහතාගේ හමු මේ රචනා ප්‍රශ්නික අපි ගිය සතියේ ඇත්තටම අපිට මේකට කාල වේලා මදි වුණා. රචනා ප්‍රශ්නෙට පිළිතුරු දීමේදී ළමයි අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මේ අංක දාලා ලිවීම හොඳද? ලකුණු කැපෙනවද? ඒ වගේම නිදර්ශන ලියන්න ඕනේද? ඒව විද්‍යාත්මකව ලියනවද සාමාන්‍යම් ලියනවද සංසන්දනෙ දෙකට බෙදලා ලියනවද එකට එක ලියනවද ඊළඟට යම් කිසි එකක් විස්තර කරන බියුහේ රූප සටහන කැඩීම අත්‍යවශ්‍යද මේ වගේ කරුණු කීපයක්ම තිබුණා අපි අංක දැමීම ගත්තොත්
ඔව් අංක දැමීමේ වරදක් නැහැ රචනාවක් ඇත්තට ව්‍යුහගත රචනාවකින් වෙනස්නේ ව්‍යුහගත රචනාවකින් ඇත්තටම ප්‍රශ්නය ව්‍යුහගත කරලමයි දෙන්නේ එහෙනසල් කෙටි උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. රචනාවක් කියන එක ඇත්ත වශයෙන්ම යම්කිසි නිර්මාණයක්. ඒක තමන් සැලසුම් කරලා ඉදිරිපත් කරන දෙයක්. නමුත් ඒ සැලසුම් කිරීමේදී එක එක කොටස් වලට එක එක අංක දැමීම කිසිම වරදක් මට නම් පේන්නේ නැහැ. ඒක නිසා පැහැදිලි උත්තරය වඩා හොඳින් ප්‍රකාශ කරන්න පුළුවන් අංක දැමීමේ කිසි වරදක් නැහැ.
රූපසටහන්
ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය අනුව සමහරලාට රූපසටහන් අත්‍යවශ්‍ය වෙන්නත් පුළුවන්. සමහරලාට අත්‍යවශ්‍ය නොවෙන්න පුළුවන් නමුත් රූපසටහන් භාවිතා කිරීමේදී හැමතිස්සෙම ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා.
වඩා අපි තුමු නෙපල විසල මීජාන දානී ව්‍යුහය විස්තර කරනකොට රූපසටහනක් අඳීම අවශ්‍යයි
නේද? අවශ්‍යයි. ඔව්. රූපසටහන් මගින් වඩා හොඳින් අත්‍යවශ්‍ය මේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් රූපසටහන් කඳිනකොට මතක තියාගන්න ඕනේ ඒක නම් කරන්න ඕනේ.
සම්පූර්ණ නම් කළ රූපසටහන.
ඔව්. නම් කරන්න ඕන නැත්නම් ඒ ඇඳලා තියෙන්නේ අවබෝධයකින්ද නැද්ද කියලා අපට හිතා ගන්න අමාරු වෙනවා.
සංසන්දනයක් කියනකොට දෙකට බෙදලා ලියනවාද එකට ගලිනවාද?
ඒක දෙවිදියටම කරන්න පුළුවන්. නමුත් වඩා පහසු ක්‍රමය තමයි දෙකට බෙදලා මැදින් ඉරක් ගහලා ඒක දෙපැත්තේ සඳහන් කරන එක සංසන්දනය. නමුත් සංසන්දනයේදී මතක තියා ගන්න ඕන මේ දෙකම ගැන විස්තර ලියන්න ඕන. සමහර වෙලාවට ළමයිට ලියන්න පුළුවන් ඒක යම්කිසි දෙයක් තියෙනවා එසේ නොවේ කියලා අනිත් පැත්තට ලියන. ඒක සංසන්දනයක් නෙමෙයි.
සම්පූර්ණ නැවත ලියන්න.
නැවත ලියන්න. ඒ
කියන්නේ බීජ ඇතකොත් බීජ නැත කියලා ලියන්න.
බීජ නැත කියලාම ලියන්න වෙනවා. ඒ වගේ තමයි සංසන්දනය වඩා පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන්.
මම හිතන අද අපිට වෙලා තියෙන කාලය අවසානයි.
ඔව් දුවේ පුතේ අප සුසස් පෙළ ජීව විද්‍යා පුනරීක්ෂණ වැඩසටහන් මාලාවේ 5 වන වැඩසටහනත් එක්ක ඔබ අද එකතු වුණේ. ඉතින් 6 වන වැඩසටහන ලබන බ්‍රහස්පතින්දා දවසේ. ඒ කියන්නේ 14 වෙනිදා පස්වරු 3:30 ඉඳලා 4:30 දක්වා සජීවීව අපි ඔබට ඉදිරිපත් කරනවා. එදාටත් ඔබට දුරකථනයෙන් අපත් එක්ක එකතු වන්න පුළුවන්. දුරකථන පහසුකම් නැති අපේ දුල පුතාලටත් එයාගේ ප්‍රශ්න අපට ලිපි හා තැපැල්පත් මගින් යොමු කරන්න අවස්ථාව තියෙනවා. මම ලිපිණිය සඳහන් කරන්න. අප සුසස් පෙළ ජීව විද්‍යාව අධ්‍යාපන සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. මම නැවතත් ලිපිණිය සඳහන් කරන්න. අප සුසස් පෙළ ජීව විද්‍යාව අධ්‍යාපන සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉතින් දුවේ පුතේ අප සුසස් පෙළ ජීව විද්‍යාව විෂය පිළිබඳව අද ඔබව දැනුවත් කරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය හිරාන් අමරසේකර මහතා සමඟ එම විශ්වවිද්‍යාලයේ එම අංශයෙන්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ජී. නන්දදාස මහතා අද දවසේ තාක්ෂණික දායකත්වය නිරෝෂා අතුකෝරළ අප සුසස් පෙළ ජීව විද්‍යාව නිෂ්පාදනය කළ මම චාන්දිනී පෙරේරා නැවතත් හමු වෙමු සත් දිනකදී.